මීළඟට ගරු ශ්‍යාන් සේමසිං අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 27ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනානුර මන්ත්‍රීතුමනි, දේශපාලන වේදිකාවක් කතාවක් පාර්ලිමේන්තුවේ අහන් හිටියා. හැබැයි මං හිතන්නේ රට හදන තැන දේශපාලන වේදිකාවේ කරන කතා කරනවා නම් රට කොහොමත්ම හැදෙන්නේ නැහැ කියන එක කතා කරන හැම කෙනාම දැනගත යුතුයි. විශේෂයෙන්ම මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ අපි මහ බැංකුව සම්බන්ධයෙන් පනත් පෙටුම්පත අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ සම්බන්ධයෙන් රටවල් සාර්ථකව ක්‍රියාත්මක වෙච්ච රටවල් ආදර්ශයට ගත්තා. කඩාවැටිච්ච ආර්ථිකයන් ගොඩනැගිච්ච රටවල් ආදර්ශයට ගත්තා. අලුතෙන් හිතන්න පුළුවන්, අලුතෙන් උපදේශනය ගන්න පුළුවන්, අලුතෙන් ප්‍රතිපත්ති හදන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කරා. මීට අවුරුද්දකට කලින් තිබ්බ ශ්‍රී ලංකාවට වඩා වෙනත් ශක්තිමත් ආර්ථිකයක් වෙත ගමන් කරන්න ඕන රටක් නිර්මාණය කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තා. ඒ තීන්දුවක එකක් තමයි අද බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙයි. මෙතන අපේ මූලික බලාපොරොත්තුව වුණේ මෙරටේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ අපේ රටේ බැංකු පද්ධතියේ ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, ඒ වගේම යම්කිසි අගතගාමී තත්ත්වයකට පත්වෙනවා නම් බැංකු පද්ධතියක් එතනට ගමන් නොකර ගනුදෙනුකරුවන් තම්පතුකරුවන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය නීතිය මේ පාර්ලිමේන්තු තුළ සම්මත කරා. එයින මේ පනත ගෙනීමේ මූලිකම බලාපොරොත්තුවක් වෙන්නේ එක පැත්තකින් අපි මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරනවා, බැංකු පද්ධතියේ නියාමනය ශක්තිමත් කරනවා, තැන්පතුකරුවන් සහ ගනුදෙනුකරුවන් ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල නීති පද්ධතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කරු මූලාසනානුර මන්ත්‍රීතුමනි, මේ විවාදය තුළ මතුවෙච්ච එක කාරණයක් තමයි දැනට මේ බැංකු පද්ධතිය නියාමනය සහ අධීක්ෂණය සම්බන්ධයෙන් මහ බැංකුව සතු බලතල වැඩි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය නීති රාමුවක් සකස් කරද්දී බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනයට මොකද්ද ගන්න පියවර කියන කාරණේ. එකක් තමයි අපි මේ වෙනකොටම මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව බැංකු නොවන මූල්‍ය ආයතන ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වෙන මුදල් ව්‍යාපාර පනත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒත් මේ බැංකු නොවන මූල්‍ය ආයතනත් නියාමනය සඳහා මේ අපි අද සම්මත කරන පනත් කෙටුම්පත තුළ 57 වගන්තියේ ඒ ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ඒ බලය ලබා දීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ වගේම ගරු මූලාසනානුර මන්ත්‍රීතුමනි, මෙරටේ ශුද්ධ මූල්‍ය පහසුකම් ලබාගෙන අපහසුතාවයන් වලට පත්වෙච්ච කණ්ඩායම් පිළිබඳව කතා කරා. ඒකේ සැකයක් නැහැ, ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක ඒ ප්‍රශ්නය निराකරණය වීමක් සිදු වෙලා නැහැ, ඒක ප්‍රශ්න වැඩි වීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම එවකට මුදල් ඇමතිවරයා හැටියට මංගල සමරවීර මැතිතුමා මේ ප්‍රශ්නයට යම් සහනයක් ලබා දෙන්න ක්‍රියාත්මක වෙන්න යෝජනා කරාට එදා අපි පෙන්වලා දුන්නා ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩසටහනක් නැතුව තමයි යෝජනා කරේ. මොකද ඒ තුලින් උනේ මේ ශුද්ධ මූල්‍ය ණය පහසුකම් ලබාගත් පුද්ගලයනොත් ඊළඟට ශුද්ධ මූල්‍ය ණය පහසුකම් ලබා දීපු ආයතනත් අතර විශාල ඝර්ෂණයක් මතු වුණා. ඒ හරහා දෙපැත්තම ප්‍රශ්න විසඳුණා. ඒ ඉඳන් 2018 කරපු යෝජනාව ඒ වෙලාවේ මහ පොළොවේ තිබ්බ තත්ත්වයට සමහන් කරලා ප්‍රශ්නය යටගැසීම සඳහාගෙන විසඳුමක් මිසක් සැබවින්ම වැඩපිළිවෙලක් එක්ක එක ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් එවකට රජයට තිබෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕනේ. මේක අපි පිළිගන්නවා. වැඩිම අගතියටපත් වෙලා ඉන්නේ කාන්තාවන්. මේ සුද්ධ මූල්‍ය ණය පහසුකම් වැඩිපුරම 95%කට ආසන්න ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ කාන්තාවන්. ඒ හරහා සමාජීය වශයෙන් බලපෑමක් ඇති වෙලා තියෙනවා. පවුල් සමාජයට බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම රජයක් හැටියට අපි පිළිගන්නවා. එතකොට ඒකට අවශ්‍ය නීති පද්ධතියක් එතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මෙතෙක් ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි ක්‍රියාත්මක වෙච්ච සුද්ධ මූල්‍ය 50%හා සැබවින්ම මේ අගතියටපත් වන පාර්ශවයන් සහ නිසි නියාමනයකට ලක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති පද්ධතිය ඇතුළත් වුණේ නැහැ. ඒක යටතේ ලියාපදිංචි වෙලා තිබ්බේ සුද්ධ මූල්‍ය පහසුකම් සපයන ආයතන 4යි. එයිඳ මේ වෙනකොට මේ පනත වෙනස් කරන්න අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කරනවා. 2016 අංක 16 දන්න සුද්ධ මූල්‍ය පනත ඉදිරියේදී සංශෝධනයට ලක්වලා නව පනතක් හැටියට සුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත්කටුම් පත මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කරන්න මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා. මේ යොමු කිරීම මේ වෙනකොටම සිදු නොකළේ මුලාසරාණුඩ මන්ත්‍රීතුමනි. මේ ක්‍රියාත්මක කිරීමට අපි ඊයේ පාර්ලිමේන්තුව අනුමත කරපු නව මහ බැංකු පනත් කෙඳුම් පතේ වගන්ති කිහිපයක අවශ්‍යතාවයක් තිබ්බා. එහෙනම් අපි ඒ අවශ්‍යතාවය සපුරලා තියෙනවා. ඒ අනුව නුදුරේදීම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කරලා මේ සුද්ධ මූල්‍ය විශේෂයෙන්ම සුද්ධ මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙඳුම් පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු වෙනවා. ඒත් එය යොමු වෙන්නේ මේ හා සම්බන්ධ සියලු පාර්ශවයන් එක්ක සිදු කරපු දීර්ඝ සාකච්ඡාවලින් පසු. මහා බැංකුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා ඒ කොටස්කරුවන් හවුල්කරුවන් සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා මේ දෙපාර්ශවයටම ගැළපෙන විසඳුමක් එක්ක මේ පනත් කෙඳුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. ඊළඟට ගරු මූලාසනානුකූල මන්ත්‍රීතුමනි, මෙතන යොමු වෙච්ච තවත් එක කාරණයක් තමයි මේ නීත්‍යානුකූල නොවන තැන්පතු ලබා ගැනීමේදී ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ පිළිබඳව අපි මහ බැංකුවට විමසීමක් කරා. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් මහ ජනතාව දැනුවත් කිරීම සිදු කරනවා. ඒ වගේම මහ බැංකුවට තියෙන තොරතුරු අනුව ලැබෙන පැමිණිලි අනුව ඒ හොයාගන්න කාරණා අනුව මේ නිවේදනය කරන අතරතුර නිශ්චිත වශයෙන් ඒ ජාවාරම් තහනම් කිරීම අධිකරණය විසින් සිදු විය යුතුයි. ඒතකොට අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණය විසින් ලබා දෙන තීන්දුව මත ක්‍රියාත්මක වෙන්න මහ බැංකුවත් එවැගේම රජයේම දිහත් වීමත් අපි ලබා දෙනවා. මොකද ඒක බරපතල තත්වයක් බවට පත් වෙනවා. එක ජාවාරම්කාර කණ්ඩායමකට වැටබැඳහම සමහර විට ඒ අය වෙනත් නම් වලින් එහෙම නැත්නම් අලුත් කණ්ඩායමක් තවත් අලුත් ජාවාරමකට යොමු වීමක් සිදු වෙනවා. එහිඳ අපි විශේෂයෙන් මහ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ඉතාම ආකර්ෂණීය ප්‍රතිලාභ සමග මූල්‍ය නොවන මේ මූල්‍ය පද්ධතියට නොගැලපෙන තාත්වික නොවන ක්‍රමවේද අරගෙන එනවා නම් ඒ වගේ ඔබ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දෙසරයක් හිතලා ඔබේ තීන්දුව ගන්න කියන කාරණේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට තව එක මූලික කාරණාවක් අපි ප්‍රකාශ කරන්න ඕනි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අපි ශ්‍රී ලංකාව හැටියට ඇතුළත් වීම, ඊළඟට එය ක්‍රියාත්මක කිරීමට රජයත් ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවත් මහජනතාවත් ඒකාබද්ධව කටයුතු කිරීමත් එක්ක ආර්ථික ව්‍යසනයෙන් අපි ක්‍රමානුකූලව දෙලියට එනවා. ඒකම මේ වැඩසටහන සකස් කරලා තියෙන්නේ දේශීය ණය ප්‍රශස්තකරණයක් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කරලා නැවත ණය ගෙවීමට හැකි බංකොලොත්භාවයෙන් මේ රට ඉවත් කරන්න අවශ්‍ය වැඩසටහනක් දෙක්. එතකොට කවුරු හරි හුවා දක්වන්න හදනවනම් ණය ගෙවන්න පටන් ගනිද්දී නැවත අරමුදයකට අපි ගමන් කරමු. එහෙම නැත්නම් මේ ප්‍රතිව්‍යුහගතකරණයේදී නැවත අපි අරමුදයකට ගමන් කරනවා කියලා මේ සියල්ල සලකලා තමයි ආපහු අරුබුදයකට නොයන්න අපේ ණය හිමියන් එක්ක එකඟතාවයකට ඇවිල්ලා ඒ ණය හිමියන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය ලබා දීලා දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව විශ්වාසය ලබා දීලා මේ වටසටහන ක්‍රියාත්මක කරන්නේ මම කනගාටු වෙන්නේ ගරු මූලාශ්‍රනානුර මන්ත්‍රීතුමනි මේ රටේ මාස 15කට කලින් තිබ්බ තත්ත්වය අද තියෙන තත්ත්වයක් සංසන්දනාත්මකව බැලුවහම විපක්ෂය අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව සුභවාදීව දකින්න සූදානම් නැහැ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති කරගත් එකඟතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා විපක්ෂයේ දවස් 3ක විවාදයක් ඉල්ලුවා දවස් 3ක විවාදයකුත් දුන්නා ඊළඟට ඒ පාර්ලිමේන්තුව අනුමත කිරීම සිදු කරා හැබැයි බොහෝ වෙලාවට ඒ බලසරහන සම්බන්ධයෙන් ප්‍රශ්න කරන මන්ත්‍රීතුමාලා මං හිතන්නේ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ සභාගත කරපු ගිවිසුමවත් කියවන්නේ නැතුව ඒ ගිවිසුමේ අන්තර්ගතයවත් කියවන්නේ නැතුව තමයි අදහස් දක්වන්නේ ඒ හින්දා තමයි අර ණය ගෙවන්න පටන් ගත්තාම මොකද වෙන්නේ ණය නොගවා ඉන්න බැරි ඇයි එහෙම නැත්නම් ඇයි නීත්‍යානුකූල ක්‍රමවේදයකට කියන්නේ මේ අධිකරණමය ක්‍රමවේදයකට ජාත්‍යන්තර ණය හිමියන් එක්ක ගිහිල්ලා මේක විසඳුමකට එන්න බැරි ඇයි වගේ ප්‍රශ්න පතු කරන්නේ එහෙනම් අද මේ ගැටලුව විසඳා ගැනීමේ මූලික අවශ්‍යතාවය දෙන ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය ඇති කරගත යුත්තේ ශ්‍රී ලංකාව එහෙම නැතුව තවත් අපේ ණය හිමියෙක්ගේ ණය තිරසාරභාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් නෙවෙයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියෝ වගේම මේ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා විසඳුමක් දෙන්න හදලා තියෙන්නේ ඒ හින්දා මතක තියාගන්න මේ විසඳුම අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවට සහ මේ රටේ ජනතාවට යහපත් ආර්ථිකයකට හිමිකම් පාන්න මිසක් වෙන අයගේ දේශපාලන අවශ්‍යතා මත තීන්දුව තීරණ ගැනීමට නෙවෙයි දේශපාලන අවශ්‍යතා මත තීන්දුව තීරණ ගත්ත යුග තිබ්බා අපේ රටේ ඒ ගත්ත තීන්දුවල සිදුවෙච්ච වැරදි හින්දා තමයි අද මේ රට ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට ගියේ හැබැයි අද අපි වෙනත් රටවල් අරගත්ත සාර්ථක ක්‍රියාමාර්ග ටික අරගෙන නැවත අර්බුදයකට නොයන්න අවශ්‍ය නීති රාමුවත් අනිකුත් අවශ්‍ය අනපනතුත් සම්මත කරලා රට මූල්‍ය විනයකට සහ රාජ්‍ය පාලනයේ විනයානුකූලභාවයක් ඇති කරන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා බොහෝ අවස්ථාවන් වලදී සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපිට සහයෝගය දක්වලා තියෙනවා හැබැයි ඔවුන්ගේ කණ්ඩායම ඇතුලේ තියෙන බෙදීම තුළ ඔවුන්ට විවෘතව ඇවිල්ලා ඒ යෝජනාවලින් සම්බන්ධයෙන් ඡන්දයක් ලබා දීමට නොහැකිතාවයක් තියෙනවා සමහර අවස්ථාවන් වලදී ඔවුන් විසින් කරන ඉල්ලීම් තියෙනවා හැබැයි මේ පාර්ලිමේන්තුවට අනපනතක් ඉදිරිපත් වුණාම මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා ඕනෑම කෙනෙකුට අධිකරණයට ගිහිල්ලා එහි ඒ සම්බන්ධයෙන් තමන්ට විමසීමක් කරන්න ඕන නම් විමසීමක් කරන්න අයිතිය තියෙනවා ඒ අයිතිය කාටවත් නැති කරන්න බෑ එතකොට අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව ඒ රාමුව තුළ අනපනත් වෙනස් සංශෝධන ඉදිරිපත් කරන්න රජය බැඳලා ඉන්නවා දැන් ඊයේ දිනේ ඇති වුණේ ඒ වගේ තත්ත්වයක් අපි විපක්ෂයේ ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වමු මන්ත්‍රීතුමාල එක්ක සාකච්ඡා කළා විපක්ෂය අපිට ලබා දීපු සංශෝධන ගැන අපි සාකච්ඡා කළා ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අවධානයත් යොමු වුණා මහා බැංකුවේ අධිපතිතුමා ඒ වගේම මහා බැංකුවේ ඒ නීති කටයුතු කරන නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ නීති දෙපාර්තමේන්තුව මේ සියලු දෙනා අපි සාකච්ඡා කළා හැබැයි අවසානයේ ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් ලබා දීපු තීන්දුව තුළ ඒ ප්‍රකාශ කරපු තීන්දුවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දීපු වගකීම ඒ කියන්නේ අන්ඩර්ටේකින් එක උඩ අපිට සිදු වුණා එම සංශෝධන පිළි නොගෙන ඉන්නේ ඉතින් ඒ වගේ තත්ත්වයන් එනවා ඒ බොහෝ අය මේ පනත් කැඩුම් බද සම්බන්ධයෙන් අධිකරණයට ගියා හැබැයි අධිකරණයට ගියපු අයගෙන් බොහෝ අය අධිකරණයට ගියේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ලබා දෙන සහයෝගය අපි විසින් සිදු කළ යුතු ක්‍රියාවලින් අඩපණ කරලා මෙන්න මේ සහයෝගය ශ්‍රී ලංකාවට අහිමි කරලා නැවත මාස 15කට තිබ්බ තැනකට රට අරගෙන යන්න. අදත් අපි සමහර මන්ත්‍රීවරුන්ගේ කතා දිහා බැලුවහම උන්ගේ පැහැදිලි අවශ්‍යතාවය තියෙන්නේ මීට මාස 15කට කලින් තිබ්බ ශ්‍රී ලංකාව තුල තමන් දරන දේශපාලන මතය ක්‍රියාත්මක කිරීම. තමන් දරන දේශපාලන මතය ක්‍රියාත්මක කිරීම මේක ඊටාම කනගාටුදායකයි. මේ රටේ මිලියන 22කට ආසන්න ජනතාව පීඩාවට පත් වෙලා අඩුමතරමේ තමන්ගේ මූලික අවශ්‍යතා ආහාර ද්‍රව්‍ය ටික පවා මූලික සේවාවන් ටික ලබා ගැනීමට නොහැකිව දුක් විඳ තැනකට ඉඳිද්දී ඒ තත්ත්වය නැවත තමන්ට බලයට එනකන් එහෙම නැත්නම් තමන්ට බලයට එන්න පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන පාර්ලිමේන්තුවක් ක්‍රියාත්මක වීම කනගාටුදායකයි. හැබැයි තමන්ගේ හදවතට තට්ටු කරලා ඇහුවොත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් එතර නැහැ. ඒ සුළුතරයක් තමන්ගේ දේශපාලන කඳවුරු තුළ මේ තත්ත්වය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි රජයක් හැටියට මේ අභියෝගයට ජනාධිපතිතුමා රජය මූණ දෙන්න තීන්දුව කළා තියෙනවා. අපි ඒ අනුව මොන අභියෝගයක් ආවත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් තුළ අපි රදෙනවා. ඉවත් වෙන්නේ නැහැ කිසිම හේතුවක් මත. අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. ඊළඟට ඒ තුළ පළවෙනි සමාලෝචනයේදී අපි සූදානම් වෙනවා. ඒ සමාලෝචනයේදී ශ්‍රී ලංකාවට සම්පූර්ණ වාසිදායක ආකාරයට සමාලෝචනය කිරීමට පුළුවන් කියන විශ්වාසය රජයට තියෙනවා. මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට තියෙනවා. ඉන් ඉදිරියට පියවරෙන් පියවර ආර්ථිකය ශක්තිමත් වීමට අවශ්‍ය පියවරයන් ටික අපි ගන්නවා. අපිට අත්‍යවශ්‍ය සේවාවන් සපය ගන්න බැරි වෙද්දී ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරගන්න අවශ්‍ය විදේශීය විනිමය මේ රට තුළ නොමැති වෙද්දී එදා රජය තීන්දුවක් ගත්තා ආනයන සීමා පනම. ආනයන සීමා පැනවීම තුළ තමන්ගේ සාමාන්‍ය ආර්ථික කටයුතු පවත්වාගෙන යන අයටත් බලපෑමක් ඇති වුණා. හැබැයි අත්‍යවශ්‍යම දේ ගෙන්න රජයට මුදල් නැත්තම් අත්‍යවශ්‍යම සේවාවන් සපයන්න අවශ්‍ය ආනයන ටික ගන්න රජයට මුදල් නැත්තම් එදා මේ විදේශීය විවහාර මුදල් වෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ආවේ. විදේශීය විවහාර මුදල් වගේම රුපියල් සපයා ගැනීමෙන් ගැටලුවක් තිබ්බා. එතකොට රජය තීන්දුව කරා ආනයන සීමා පනවන. හැබැයි ආනයන සීමා පනවලා ක්‍රමානුකූලව ආර්ථිකයේ යහපත් වීම, විදේශීය සංචිත ප්‍රමාණය වැඩිවීම, ඊළඟට මේ සිදු කරන ආනයන හරහා ආර්ථිකය ප්‍රකෘතිමත් වෙන්න, ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න කොහොමද දායකත්වය දක්වන්නේ, ඊළඟට සාමාන්‍ය ජන ජීවිතයකට බාධා නොවෙන්න අවශ්‍ය ආනයන ටික කොහොමද ගේන්නේ කියලා බලලා අධියරෙන් අධියර මේ ආනයන සීමා ලිහිල් කරා. ඊයේ දිනේ වෙද්දී ආනයන සීමා තිබිච්ච HS codes 930 327ක් ආනයන සීමා ඉවත් කරන්න රජය කටයුතු කරා. ඒ අතරතුර තවත් HS codes 600කට ආසන්න ප්‍රමාණයක්, එහෙම නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තාම ආනයන සීමා යටතේ පවතිනවා. ඒවට අඩට ආනයනය කරන්න බෑ. මේ පිළිබඳවත් ඒ අදාළ සියලු කොටස් අමාත්‍යංශත් එක්ක සාකච්ඡා කරලා රජය බලාපොරොත්තු වෙනවා ඊළඟ සැප්තැම්බර් මාසෙ වෙද්දී මේ දැනට තහනමට ලක් වෙලා තියෙන මේ ඊයේ දිනේ නිදහස් කරපු HS codes 327ට අමතරව දැනට තහනමට ලක් වෙලා තියෙන HS codes 300න් තවත් 300ක ප්‍රමාණයක් නිදහස් කරන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොටම සිදු කරමින් පවතිනවා. එතකොට අවසානයේ ඉතුරු වෙන්නේ වාහන ආනයනයට සම්බන්ධ HS codes 300ක ප්‍රමාණය. ඒ පිළිබඳව අපිට තීන්දුවක් ගන්න වෙන්නේ නැවත පුළුල් සමාලෝචනයක් කරලා. පුළුල්ව සමාලෝචනය කරලා කොහොමද මේ විදේශීය විනිමය සංචිත ශක්තිමත් වෙන්නේ කියලා බලලා ඒ වගේම නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවෙන්න අවශ්‍ය පරිසරය රට තුළ හැදුනට පස්සේ තමයි අපිට මේ වාහන සම්බන්ධයෙන් තියෙන HS codes 300ට ගන්න තීන්දුව පිළිබඳව ප්‍රකාශයට පත් කරන්න වෙන්නේ. එතකොට බැලුවොත් ගිය අවුරුද්දේ ඉඳලා පනවපු ආනයන සීමා තුළ මේ වාහන 300ට අදාළ HS codes හැර වාහන ආනයනට සම්බන්ධ HS codes 300 හැර අනික් ඒවා නිදහස් කරන්න අවශ්‍ය කටයුතු මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් ඒ වගේම අනිකුත් අනිකුත් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා සහ ඊට අදාළ ව්‍යාපාරික කණ්ඩායම් එක කතා කරලා ඒ කටයුතු සිදු කරමින් පවතුන. මේ හින්දා අපිට එක එක්කෙනා කියන විදිහට හදිසියේ තීරුම් ගන්න බෑ. හදිසියේ තීරු ගන්නත් බෑ. දේශපාලනික වශයෙන් නැතිවෙන තත්ත්වය පිළිබඳ බලලා තීන්දුවක් ගන්නත් බෑ. අපි ගන්න මූලිකම තීන්දුව තමයි අපි බලන කෝණේ තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වීමට සහ යහපත් වීමට අපි ගත යුතු පියවරයන් මොනවාද කියලා බලලා තමයි මේ තීන්දුව ගන්නේ. එහෙනම් අපි ගන්න හැම තීන්දුවක්ම පදනම වෙන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම කියන පදනම තමයි, ඒ කුළුණ තමයි අපි ප්‍රධාන වශයෙන් ගන්න. ඊළඟට අපි කොහොමද දැනට අපි දේශීය ණය සම්බන්ධයෙන් රජයේ නිවේදනය සිදු කළා තියෙනවා. රජය මොකද්ද ගන්න පියවරය කියලා, පියවරයන් කියලා මේ පාර්ලිමේන්තුව එක අනුමත කරා. ඊළඟට මේ වෙනකොටම මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම අපේ මූල්‍ය උපදේශකයන් නීති උපදේශකයන් එක ඒකාබද්ධව විශේෂයෙන්ම පැරිස් ක්ලබ් සෙක්‍රටේරියට් එක ඉන්දියාව, චීනය, ජපානය මේ සියලු රටවල් එක්ක මේ වෙනකොටම ද්විපාක්ෂික ණය ප්‍රතිහෝගතකරණය පිළිබඳව සාර්ථකව සාකච්ඡා කරමින් පවතුන. ඒක අපි ඊයේ දිනෙත් කිව්වේ සැප්තැම්බර් මාසේ වෙද්දී අපේ රට බංකොලොත්භාවයෙන් ඉවත් කරන්න අවශ්‍ය පියවරයන් රජය ගැනීමට සූදානමින් ඉන්නවා. ඒවා ඒක ඉතාම සුභවාදීව දකින්න අපේ ණය හිමියන් මේ වෙනකොට කටයුතු කරනවා. එයින්ද අපිට තව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ තියෙනවා. මම දකිනවා විවිධ ආයතන අපි දැක්කා ඊයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා වුණා. විවිධ ආයතන ඇවිල්ලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වය තුළ මේ රට තුළ ඇති වෙලා තියෙන සුභවාදී තත්ත්වය, ධනාත්මකව ආර්ථිකය දිහා බලන්න ඇති වෙලා තියෙන තත්ත්වය, ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙන, ඒ වගේම ශ්‍රේණිගත කිරීමේ ආයතන වලට නැවත අපිට මේ ණය ප්‍රතිහෝගතකරණයෙන් පස්සේ ශ්‍රී ලංකාව ඉහළ දැමීමට ඇතිවන තත්ත්වය ඍණාත්මකව ජනතාවට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. එතකොට මේ වැඩසටහන අවුරුදු 4ක වැඩසටහනක් ගරු මූලාශ්‍ර අනුර මන්ත්‍රීතුමනි. එතකොට අවුරුදු 4 තුල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ දිහා බලලා කවුරු හරි කියනවා නම් මේකෙන් ඉටු වෙලා තියෙන 120යි 130යි 140යි කියන කාරණේ සාධාරණ මේ උපකල්පනයක් නෙමෙයි. එතකොට අපිට කාල රාමුවක් තියෙනවා. සමහර අවස්ථාවන් වලදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක, ණය හිමියොත් එක්ක, අපේ නීති උපදේශකයන්, මූල්‍ය උපදේශකයන් මේ සියලු කණ්ඩායම එකතු වෙලා මේ අපි එකඟ කරගත්ත රාමුව තුළ දිනවකවානු පිළිබඳව වෙනස්කම් ඇති කරගෙන තියෙනවා. එතකොට තුන්වෙනි පාර්ශ්වයන් ඒව දන්නේ නැහැ. මොකද ඒවා ඉතාම සංවේදී තොරතුරු දන්නේ ඒ සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන අය විතරයි. එතකොට වැඩියෙන්ම මේ රටේ ආර්ථිකය පිළිබඳ කතා කරන්නේ මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන අය නෙමෙයි. ක්‍රියාවලියට සම්බන්ධ වෙන අය කතා කරලා කියනවා නම් දුර්වලතාවය මොකද්ද කියලා අපි ඒක පිළිගැනීමට සූදානම්. හැබැයි කිසිම සම්බන්ධයක් නැති අය, මේ ක්‍රියාවලියට වචනකින්වත් දායකත්වයක් දක්වන්නේ නැති අය, අඩුම ගානේ අපිට යෝජනාවලියක් ලබා දෙන්න සූදානම් නැති කණ්ඩායම් ඇවිල්ලා විවිධ තැන්වල ප්‍රකාශ නිකුත් කිරීම මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගොඩනැගෙන ධනාත්මක තත්ත්වයට ඍණාත්මක බලපෑමක් ඇති කරන්න දරන උත්සාහයක්. මම දන්නේ නැහැ ඒ හස්තේ පිටිපස්සේ ඒ පිටිපස්සේ හස්තේ කවුද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි ඒ පිළිබඳව අපි ඔය කණ්ඩායම් කියපු හැම තර්කයක්ම මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධ කරපු වැඩසටහන තුළ බිඳින්න කටයුතු කරා මුලාසන අනුර මන්ත්‍රීතුමනි. ඔබ මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩු පක්ෂයය පවා නිරන්තරයෙන් අපේ විමසීමක් කරේ ඇත්තට අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙයිද, එහෙම නැත්නම් මේ කියන විදිහට නොලැබෙයිද කියලා. ඒක තමයි අතිම තත්ත්වය. ඒ තරම්
2 more minutes.
Thank you. ඒ තරම් භයංකාර තත්ත්වයක් මේ රටේ ජනතාව තුළ ඇති කරා. හැබැයි ඒ ඇති කරපු හැම අවස්ථාවකදීම අපි ක්‍රියාවෙන් ඔප්පු කරා, අපේ චේතනාව අවංකනම් අපේ ක්‍රියාවලිය විනිවිදභාවයක් තියෙනවා නම් ඒ කරන ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ පාර්ලිමේන්තුව දැනුවත් කළා තියෙනවා නම් අපි දැනගෙන හිටියා මේ ක්‍රියාවලිය තුළ අනිවාර්යෙන් ආර්ථිකයේ ශක්තිමත් වීම සහ කඩාවැටිච්ච ආර්ථිකය නැවත ඉදිරියට යෑමට අවශ්‍ය පියවරයන් ටික ගණනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමේ ඉඳලා මේ දක්වාම ඔය ඍණාත්මක අදහසක් සමාජයට ලබා දෙන්න කණ්ඩායම් ඍණාත්මකවම තමයි කතා කරන්නේ. ඍණාත්මකවම තමයි කතා කරන්නේ. එහෙනම් අපි තමයි වලත් කිව්වා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන සහ මේ ක්‍රියාවලිය තුළ සැබවින්ම ආර්ථික ශක්තිමත් වීම ප්‍රාර්ථනා කරන අයට ඕනෑම අවස්ථාවක ඇහුම්කන් දෙන රජය සූදානම්. අපි ගෙනියන වැඩපිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක් හැබැයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව ඇතුළේ අපිට ලබා දෙන්න සූදානම් නම් ඒ පිළිබඳව අවධානය යොමු කරලා සාකච්ඡා කරලා ඒ තීන්දුව හොඳ නම් ඒ තීන්දුව ගැනීමටත් රජය සූදානම්. එයින්ද විශේෂයෙන්ම මේ නීති අනපනත් මෑත කාලයේ විශාල වශයෙන් අරගෙන ආවේ විශාල සංඛ්‍යාවක් අරගෙන ආවේ අවුරුදු 70කට පස්සේ නීති අලුතෙන් කෙටුම්පත් කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න රට අලුත් මාවතකට අරගෙන යාම අවශ්‍ය නිසා වගේම නැවත අපි මාස 15කට පෙර අත්විඳිව තත්ත්වය මේ රටේ ඇති නොවෙන්න අවශ්‍ය පියවරයන් ටික ගන්න. ඒ පිළිබඳව රජය විනිවිදභාවය ආරක්ෂා කරන්න ඒ ගන්න හැම පියවරයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඒ වගේම අවශ්‍ය සියලු පාර්ශවයන් දැනුවත් කරලා ගන්නත් සූදානමින් ඉන්නවා කියන ප්‍රකාශයත් කරමින් විශේෂයෙන්ම මේ පනත් කෙටුම්පත සම්මත කරන්න සියලු දෙනාගේම සහයෝගය අපිට ලබා දෙන්න කියලා ඉල්ලමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
තම ස්තුති කරමු මෙතුමනි. ඊළඟට ගරු විජිත හේරත් මෙතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉදිරිපත් කරන බැංකු විශේෂ විධිදාන පනත මතු පිටින් ඉතා පැහැදිලිව කියන්නේ ණය හිමියන්ගේ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඉදිරිපත් කරන්න කියලා. නමුත් එහි 14-2 වගන්තිය පැහැදිලිව කියනවා මේ බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස් කිරීම, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනත් කණ්ඩායමක් පත් කිරීම එවැනි බලතල රාශියක් මහ බැංකුවට පැවරුණා. කොටින්ම ගත්තොත් අද මේ පනතෙන් කරන්නේ මහ බැංකුවට බැංකුවල බලතල පැවරීම. ඊයේ බැංකුවලට බලය මහ බැංකුවට බලතල පැවරුවා. අද මහ බැංකුවට අපේ රටේ රාජ්‍ය මේ වාණිජ බැංකුවල පාලනයේ අයිතිය පවරන. ඉතින් මේක ඉතා පැහැදිලිව IMF එකේ යෝජනාව. දැන් නලින්පනාන්දු ඇමතුමා කිව්වා මේ හැම එකක්ම IMF එකේ නෙමෙයි, මේවා මේ IMF එකේ නෙමෙයි කියලා. ඉතින් IMF වාර්තාවේ ඉතා පැහැදිලිව මහ බැංකුව පිළිබඳව යෝජනාව තියෙනවා. ඒක නැතුව ගේනව නෙමෙයි. මේකේ අරමුණ කෙසේ වෙතත් මේක ඇත්තරම බැංකුවක් බංකොලොත් වෙන වෙලාවකදී තැන්පත්කරුවන්ට අසාධාරණයක් වෙච්ච වෙලාවේදී නාහිමියන්ට අසාධාරණයක් වෙච්ච වෙලාවේදී මහ බැංකුව මැදිහත් වෙලා ඒ තැන්පත්කරුවන්ගේ ඒ වගේම නාහිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා නම් හොඳයි. නමුත් ඊට එහා ගිහිල්ලා මේ මහ බැංකුවට ලැබෙන අසීමිත බලයත් එක්ක ඕනනම් මහ බැංකුවට පුළුවන් වෙනවා මේ බැංකුවල පාලනය තමන්ගේ අතට ගන්න. ඉතින් බැංකුවට පත් වෙන බැංකු අධිකාරිත්වයේ විසින් තමයි මේකේ පැවැත්ම තීරණය කරන්නේ. අපි බලමු අනාගතේ කොයි විදිහට සිද්ධ වෙයිද කියලා. කොහොම වුණත් දැන් මෙතන දිගින් දිගට සාකච්ඡාවක් එනවා මේ ගිය අවුරුද්දේ තිබිච්ච තත්ත්වයට වඩා මේ අවුරුද්දේ ආර්ථිකය ශක්තිමත් ආර්ථිකය හොඳයි කියලා. ඇත්තට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක මිත්‍යාවක්. ගෑස් පෝලිං තෙල් පෝලිං නැති බව ඇත්ත. හැබැයි ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. අපි ඉතා පැහැදිලිව රජයේම ඉදිරිපත් කරපු වසරමැද මූල්‍ය වාර්තාව අරන් බලන්න. ඒ වසරමැද මූල්‍ය වාර්තාව ඉතා පැහැදිලිව කියනවා 2022 ජනවාරි අප්‍රේල් මුල් මාස 4 අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3519. හැබැයි 2023 ජනවාරි අප්‍රේල් මුල් මාස 4 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 3114යි. ඒ කියන්නේ ඉතා පැහැදිලිව බිලියන 405කින් පළවෙනි මාස 4 තුල අපේ දළදේශීය නිෂ්පාදිතය කඩන් වැටලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථික වර්ධන වේගය ඍණ 11.5යි. ඒ ඍණ 11.5 එනකොට අපේ රටේ කර්මාන්ත බිඳ වැටීම ඍණ 23යි. ඒ කාර්තුවේ කෘෂිකර්මාන්ත, කර්මාන්ත, සේවා ඒ තුන් ආකාරයෙන් මේක බලන්න කර්මාන්ත 23% කඩන් වැටලා තියෙනවා. ඒතර කර්මාන්ත වැටිලා නිෂ්පාදනය කඩන් වැටලා දලදේශ නිෂ්පාදිතය අඩු වුණාම කොහොමද ආර්ථිකයක් ශක්තිමත් වෙන්නේ? ගෑස් පෝලින් තෙල් පෝලින් තියෙන වෙලාවෙත් දලදේශීය නිෂ්පාදනය මේ අවුරුද්දේ පළවෙනි මාස 4ට වඩා වැඩි. ඒව නැහැයි කියලා පෙන්වන මේ අවුරුද්දේ මුල් කාර්තුවේ දලදේශීය නිෂ්පාදිතය ගිය අවුරුද්දට සාපේක්ෂව අඩු. එහෙනම් ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටලා තියෙනවා. ඒක හොඳටම පෙන්වුම් කරනවා අපේ අපනයන සහ අනයන ඒ ආදායම් මට්ටම අනුව. ගිය අවුරුද්දේ 2022 පළවෙනි මාස 4 අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 4,225යි. මේ අවුරුද්දේ අපනයන ආදායම ඩොලර් මිලියන 3,847යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 378කින් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපනයන ආදායමත් කඩම් වැටලා තියෙනවා. ආනයන අඩු කරනකොට අපනයන වැඩි වුණා නම් ආර්ථිකය ශක්තිමත් කියද නැහැ. ආනයනත් අඩු වෙලා අපනයනත් අඩු වෙලා. ආනයන කියන්නේ ඇත්තටම නිෂ්පාදනයට වක්‍රව සම්බන්ධ වෙන සමහර ආනයනත් අඩු වුණා. ඒකෙන් අපේ නිෂ්පාදනය වැටුණා. ගිය අවුරුද්දේ පළවෙනි මාස 4 ආනයන ආදායම කීයද? ආනයන වියදම කීයද? රුපියල් ඩොලර් මිලියන 7,350යි. මේ අවුරුද්දේ පළවෙනි මාස 4 ඩොලර් මිලියන 5,290යි. ඒ කියන්නේ ආනයනත් ඩොලර් මිලියන 260කින් අඩු වෙලා තියෙනවා. ආනයන 128කින් අඩු වෙලා තියෙනවා. ඒතර ආනයනත් අඩු වෙලා අපනයනත් අඩු වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමස්ත දලදේශීය නිෂ්පාදිතේම අඩු වෙලා තියෙනවා. IMF එක දීපු ඉලක්ක මොනවද? IMF එක පැහැදිලිව කිව්වා මේ අවුරුද්දේ පළවෙනි මාස 4 ඇතුළත ඩොලර් මිලියන 4,555ක අපනයන ආදායමක් උපයන්න කියලා. හැබැයි අපි උපයලා තියෙන්නේ 3,847යි. ඒ කියන්නේ IMF එකේ ටාගට් එකවත් පන්න ගන්න බැරුණා. එතන මිලියන 708ක හිඟයක් තියෙනවා. ආනයන ගත්තත් ඔවුන් කිව්වා IMF එක කිව්වා ඉලක්කෙ දුන්නා මිලියන 6,865ක්. අපේ ආර්ථික ඇත්ත හැසිරීම ආනයන මිලියන 5,290යි. ඒ IMF එක දීපු ටාගට් එක අනුවත් ආනයන 1,575කින් අඩු වෙලා තියෙනවා. හරි පැහැදිලි මේ ආර්ථිකයේ මතු පිටින් පේන එක නෙමෙයි ඇත්ත හරේ තත්ත්වය. අපිට මතකයි ඉතිහාසයේ එදා අජිත් නිවාඩ් කබ්නාල් මුදල් රාජ්‍ය අමතිවරයා විදිහට ඉන්න කාලේ මේ පාර්ලිමේන්තුවේම ආර්ථිකයේ ශක්තිමත් අපිට සල්ලි තියෙනවා බය වෙන්න දෙයක් නැහැ. එහෙම කයිවරු ගැහුවා. ඒකට ආණ්ඩු පක්ෂය හැමෝම හූමිටි තිබ්බා. අපි කියද්දි නෑ ඕක නෙමෙයි ඇත්ත, මීට වඩා භයානකයි ඇත්ත තත්ත්වය කියලා අපිව විවේචනය කරකින් කයිවරු ගැහුවා. අදත් ඒ කයිවරු අඩු වෙලා නැහැ. ඒ කියන්නේ පාඩමක් ඉගෙනගෙන නැහැ. යම්කිසි කෙනෙක් අධ්‍යක්ෂකෙන් හරි පාඩමක් ඉගෙන ගන්නවානේ. අධ්‍යක්ෂකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තා නම් දැන් ওই පුරචාරම් කතා කියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙනවා නම් දැන් ඔය පුරසාරම් කතා කියන්නේ නැහැ. හරි පැහැදිලිවි මේ යන තත්ත්වය අනුව අපි තවත් අනතුරුදායක තත්ත්වයකට වැටෙන. මේ ආර්ථිකයේ මනින්න පුළුවන් ඉතා පැහැදිලිව අපේ වරායේ බහලුම් මෙහුම් දෙයක්. ගිය අවුරුද්දේ වරායේ බහලුම් 20 ටැංකි සමානව අපි සැලකුවොත් 487,170යි. මේ අවුරුද්දේ පළවෙනි මාස 4 375,090යි. ඒ කියන්නේ 112,080කින් ඒකත් අඩු වෙලා තියෙන්නේ 123කින්. ක්‍රෙඩිට් කාඩ් ගැන කතා කර අපේ වෙළඳැමතුමා. ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙන හැටි හොඳට බලන්න මූල්‍ය වාර්තාව. ආණ්ඩුවේ ඉදිරිපත් කරපු වසර මැද මූල්‍ය වාර්තාවේ 2022 දෙසැම්බර් වෙනකොට ඇක්ටිව් ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය 19,52,991යි. 2023 අප්‍රේල් වෙනකොට ඇක්ටිව් ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය 19,29,984යි. ඒ කියන්නේ ඉවත් වෙලා තියෙනවා භාවිත ඉවත් වෙලා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් 23,007ක්. ක්‍රෙඩිට් කාඩ් 23,000ක් ඉවත් වෙලා තියෙනවා. ආර්ථිකයේ ශක්තිමත් නම් එහෙම වෙන්නේ නැහැ. ආර්ථිකයේ වැටෙන වැටෙනකොට තමයි ඒවේ පරාවර්තනයන් තමයි මේ පෙන්වන්නේ. ඊළඟට දැන් මේ සියලු ප්‍රතිවගතකරණයන් ඉලක්ක කරලා තියෙන්නේ බදු ආදායම් මත. මේ පළවෙනි මාස 6 බදු ආදායම බිලියන 741යි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු වාර්තාවේ ඒගොල්ලන්ගේ බදු ආදායම බිලියන 697යි. ඒත් ඔක්කොම බිලියන 741යි. අපි ගිය අවුරුද්දේ අයවැය ටාගට් කරනවා වසරේ වසර අවසානයේ බදු ආදායම බිලියන 3130ක්. හැබැයි මාස හයට වෙලා තියෙන්නේ 741යි. 125ක්වත් සම්පූර්ණ ඉලක්ක සම්පූර්ණ කළා නැහැ. එතකොට කොහොමද මේ අපේක්ෂිත බදු ආදායමට යන්නේ? ඔය වැඩ් බදු වැඩි කරලා, පේයි ටැක්ස් වැඩි කරලා ජනතාව මත පටවන්න පුළුවන් ඔක්කොම බදු
පටවලා ඔබතුමාට තව විනාඩියක් කාලය තියෙනවා.
ඒ ඉලක්ක වලට ගිහිල්ලා නැහැ. හරි පැහැදිලිව තියෙනවා. එතනත් පළවෙනි මේක තුල 23ක සම්පූර්ණ කිරීමක් තමයි කරගෙන තියෙන්නේ. ඒ නිසා ගරු මුලාසනාට උඩ මන්ත්‍රීතුමනි, අපි කොච්චර ඉලක්ක හැදුවත්, කොච්චර IMF යෝජනා ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඒව සමත් වෙලා නැහැ. මේ යන විදිහට මේ රීස්ට්‍රක්චර් කරන්න වෙන එක අනිවාර්යෙන් පැහැදිලි. මේ தත්ත්වයේ රීකැපිටලයිසේෂන් එකට ගිහිල්ලා මේ ප්‍රතිවගත කරන්නේ නැවත ප්‍රතිවගත කරන එකට ලක් කරන්න සිද්ධ වෙනවා. මොකද එන්න ආර්ථිකේ කඩන් වැටෙනවා. මතු පිටින් පෙනුමට ගෑස් පෝලින් තෙල් පෝලින් නැහැ කියලා කිව්වට හරියෙන් ගත්තොත් මේ රටේ ආර්ථිකේ කඩන් වැටලා තියෙන්නේ. කඩන් වැටීම තමයි අපේ රටේ දේශීය කර්මාන්ත බිඳ වැටීම හරහා පෙන්눔 කරන්නේ. කඩන් වැටීමෙන් තමයි මිනිසුන්ගේ සාක්කුවේ සල්ලි නැහැ, ජීවත් වෙන්න බැරි තත්ත්වයක්, ස්පිරිතාලේ බෙහෙත් ඇති තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකය ශක්තිමත් කියලා පුරාජය රු ගහලා උදම්මනලා මෝඩ චුන් ගන්න එපා කියලා අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පස්සේ පසුතැවිලින් වෙන්න වෙයි. රටක් විදියට මේ අනතුරු හරියට තේරුම් අරගෙන දැන්වත් අපේ රටේ දේශීය ආර්ථික නිෂ්පාදන ආර්ථිකය ගැන හිතලා තීන්දුව తీරන ගන්න කියන එක අවධාරණය කරමින් මා නතර වෙනවා.
තමයි ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අපි දකිනවා මේ කාලේ මේ කරන කතා බහ අහන් ඉන්නකොට රට ස්ථාවරයි කියලා සමහර දේශපාලනඥයෝ රජයේ නිදේ ඉන්න මැඩියෝ වගේ මිනිස්සු දේශපාලනායකින් විකාර දොඩවනවා අපි දකිනවා. රට තාම යන්නේ විභාගාතේ කියන එක තමයි අපට නම් පේන්නේ. රටේ ජනතාවගේ ජීවිතය ගැන සැලකුවාම මෙහෙම කියවත් මේ රට එන්න එන්නම කබලන් වෙනවා, හැරෙන කවදාත් ඉදිරියට යන්නේ නැහැ. අපි ආගෙන හිටියා ඉස්සෙල්ලා රාජ්‍යතුමා කියනවා සැප්තැම්බර් මාසේ වෙනකොට බංකොලොත් භවෙන් මිදෙනවා කියලා. ඒ දවල් හිණ දැක්කට ජනතාව ගුණාටන් දන්න හැදුවට ඒව යථාර්ථවාදීව කියන දේවල් නෙමෙයි කියලා අපට පැහැදිලි. මේව හරහා මේගොල්ලෝ හදන්නේ ඒගොල්ලෝ රවට්ට ගන්නවා රටේ ජනතාවත් සමහර ජනතාවෙන් සම් කොටසක් මේවා විශ්වාස කරලා තමා විසින් තමාම රවට්ට ගන්නවා. වර්තමාන රජයේ නැවතත් පරණ පුරුදු වංචාව දූෂණය සමගින්ම ඉදිරියට යන්න හදනවා. ජනතාව දිනපතා පාර්ලිමේන්තුවේ කැමර දෙමින් ගුණාටන් දොමින් මේ ආණ්ඩුව කාලය ගත කරන්න හදනවා. ජනතාව මේ තත්ත්වයේ තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුවේ මැතිවතුරු මෙතෙන්ට ඇවිල්ලා නැවතත් සූදොන වගේ කතා කරනවා. හැමදාමත් කියනවා ඒගොල්ලෝ වැඩක් කරන්න හදනකොට අපි උදව් දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ කතා කරන්නේ හරියට මේවා කාලා විනාශ කරේ අපි කරා වගේ තමයි මේගොල්ලෝ කතා කරන්නේ. රජය රට බංකොලොත් වීම ගැන සොයන්න කමිටුවක් පත් කරා. මුළු ලෝකෙම දන්නවා මේ රට බංකොලොත් උනේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගෝලයෝ ඒගොල්ලෝ දූෂිත ගනුදෙනු කරලා කොමිස් ගහලා පගා ගහලා අපේ රටේ සියලු සම්පත් විනාශ කරපු හින්දායි කියලා. දැන් මේගොල්ලෝ හදනවා රාජපක්ෂවරුන්ට ලෙන්ගතු හිතවත් ගැතිකම් කරන කීප දෙනෙක් දාලා කමිටුවක් පිහිටවලා රාජපක්ෂවරු සුදනව කරන්න හදනවා බංකොලොත් භාවයට වැටුණු හේතු සොයන්න කමිටුවක් පත් කරා කියලා. ඒකට මුවා වෙලා මේක තනිකරම අපට පේන්නේ හොරාගේ අම්මගෙන් පේන හනවා කියලා ව්‍යවහාරයේ තියෙන කතාවක් තියෙනවා. ඒකම තමයි මේගොල්ලෝ මේ ක්‍රියාවට උදවන්න හදන්නේ. තාමත් ඒ අතරේ අපි දකිනවා මේ රට ගිනිගනිද්දිත් සිල්ලර බොළඳ වැඩ කර කර මේ රජයේ මැතිවතුරු කාලය ගෙවනවා. අපි දැක්ක අර පඬු කරඳ ගහ මධ්‍යම අධිවේගයේ වැඩ නැවතිලා සල්ලි ගෙවි නවත්තලා සම්පූර්ණයෙන් නැවතිලා තියෙද්දිත් මාතෘකා හදන්න ඕන හින්දා ප්‍රවෘත්ති මවන්න ඕන හින්දා චීන ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් අල්ලගෙන ගිහිල්ලා පඩු කරඳ ගහ උගුල්ලලා විසි කරලා ඊට පස්සේ තන තන යනවා චූටි චූටි පඩු කරඳ ගස් පැල කර කර රටේව තියෙන්නේ පඩු කරඳ ගස් 22ක්ද කොහෙද? ඒකෙන් එහෙකට තට්ටු කරලා පඩු කරඳ පැල කරමින් රට වටේ යන්න හදනවා ජනතාව රවට්ටන්න. මේ මැතිවතුරුන්ට ඊට වඩා වැදගත් වැඩ නැහැ කරන්නේ. ඊළඟට අපි දැක්ක පහුගිය දවස්වල දූෂණ විරෝධී පනතක් ගෙනාවා. දැන් මේ රටේ ජනතාවට ජොලිය ඉන්න පුළුවන් කකුල් වලවා නම් මොකද ඊට පස්සේ මේ රටේ කාටවත් සත පහක්වත් හොරගම් කරන්න බෑ. ඇයි මේගොල්ලෝ මාසයක් විතර වාද විවාද කරලා තර්ක විතර්ක ගෙනෙල්ලා ඒකට ඇමෙන්ඩ්මන්ට්ස් ගෙනෙල්ලා 164ක් දුකෙද දූෂණ විරෝධී පනතක් ගෙනාවා. ඒ කියන්නේ ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ රටේ පොලිසියත් අහලා දාන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවත් අහලා දාන්න පුළුවන් මේ රටේ ආපහු දූෂණ සිද්ධ වෙන්නේ නැහැද මේ වගේ වැඩ කරලා මේගොල්ලෝ හදන්නේ මාර්ගය හදා ගන්නවා ඊළඟ ජනතාවට කියනවා දැන් හොරකම් කරන්න බෑ ඒ මුවාවෙන් ඉඳගෙන නැවතත් හොරකම් කරන්න ආරම්භ කරනවා සුපුරුදු අකාර්යක්ෂම අසාර්ථක රාජ්‍ය තන්ත්‍රය දූෂණය දොරටු විවෘත කරගෙන තමයි මේ කාලෙත් ගත කරන්නේ ඉතා කුඩා මට්ටමේ දේවල් වලින් පවා තාමත් ප්‍රබල ආකාරයෙන් දූෂණයක් මේ රටේ සිද්ධ වෙනවා මම දැක්ක ප්‍රවෘත්ති වලට තියෙනවා තේන්දු කියන වීඩියෝ තන කොලේ මේ කොලේ හොඳ ක්වලිටි එකක් ගේන්නේ ඉන්දියාවේ ඒකේ කිලෝ එකක් රුපියල් 9500ක් වෙනවා බදු ගෙවලා ගේනකොට නමුත් බදු ගෙවන්න නැතුව හොරෙන් ගෙනෙල්ලා ඒ තේන්දු කොළ බාල වර්ග ගේනවා ඉන්දියාවෙන් ගෙනෙල්ලා කිලෝ එක රුපියල් 5700ට යකුණු මේ හරහා ඒ ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයින්ට විශාල පාඩුවක් වෙනවා ඒ වගේම රටට ලැබෙන ආදායමක් රටේ භාණ්ඩාගාරයට අහිමි වෙනවා නමුත් එහෙම වෙද්දිත් අපි දකිනවා රට කොහොමද ඉදිරියට කොච්චර වේගෙන් යනවද කියනවනම් 2015 ඉඳලා මේ වෙනකොට රටේ බීඩි බොන ප්‍රමාණය දෙගුණකින් වැඩි වෙලා 100%කින් වැඩි වෙලා ඒකෙන් තේරෙනවා අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ප්‍රමාණිකූලව ඉහළ යනවා සිගරට් බීපු මිනිහා බීඩි බොන තත්ත්වයට මේ රට ගමන් කරමින් තියෙනවා එතකොට මේ වගේ දේවල් ඉදිරියේ තමයි මේගොල්ලෝ නිකන් කිසිම ගාණක් නැතුව සියල්ල සාර්ථකයි කියලා හොඳට විනෝදෙන් කාලය ගත කරන්න උත්සාහ කරන්න ඊට පස්සේ අපි දකිනවා රජයේ ස්වාධීන කොමිෂන් සභා මර්ධනය කරන්න උත්සාහ කරනවා ඒකට උදාහරණයක් දුන්නා ආදර්ශයක් දුන්නා මැතිවරණ කොමිසමයි සමාජිකයින් වරප්‍රසාද කමිටු ඉස්සරහට ගේන්න මේගොල්ලෝ පාර්ලිමේන්තු එක අනුමත කරගත්තා මේ ආකාරයෙන් අපි දකින්නේ ස්වාධීන කොමිෂන් සභා වල සමාජිකයෝ දුර්වල කරලා ඒගොල්ලොන්ගේ මානසිකව වටලා ඒගොල්ල බය කරලා කොමිෂන් සභා නැති ආකාරයට ඒවා නිර්වින්දනය කරලා මේගොල්ලෝ හදනවා ඉස්සරහට රට ගෙනියන්න. ඒකෙන් තේරෙන්නේ ඒවා නිර්වින්දනය කිරීමට දරන උත්සාහයෙන් තේරෙන්නේ මේ රජය හරි මාර්ගයේ යන්න ඕන කියලා කවදාවත් තේරුම් ගන්නේ නැහැ. වැරදි මාර්ගයට යන්න පුළුවන් මාවත් හදාගන්න තමයි පාර්ලිමේන්තුවේ හැමදාම බහුතරය පාවිච්චි කරමින් කරගෙන යන්නේ. ඒක හන්දා මේගොල්ලෝ හැදෙන පාටක් අපිට පේන්නේ නැහැ. ඊළඟට අපි දකිනවා මේ රටේ මේ කාලේ මිනිසුන්ට කන්න බොන්න නැහැ. තුන් වෙලා කන්න නැහැ. ඒක රහසක් නෙමෙයි. දෙමෝපියෝ කන්නේ නැතුව තමයි දරුවන්ට කවන්නේ. ඒ අතරේ මේගොල්ලෝ කිසිම උත්සාහයක් ගන්න නැහැ අඩු ගානේ මේ රටේ කෘෂිකර්මාන්තය පොඩ්ඩක් හරි 2-3% හරි දියුණු කරගන්න. අඩු ගානේ මිනිසුන්ට වෙලෝල් ටිකක් කන්න පුළුවන් තත්ත්වේ රට ගොඩනගන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් වාර්තා වෙන ආකාරයට මේ රට සහලින් ස්වයංපෝෂිතයි කියලා තමයි මේගොල්ලෝ හැම වෙලේම කියන්නේ. ඒ වුණාට 2021 නොවැම්බර් මාසයේ ඉඳලා මාස 15කට සහල් කිලෝ කෝටි 90000ක්. ඒ කියන්නේ සහල් කිලෝ කෝටි 90ක් ටොන් කෝටි 90ක් මේ රට ගෙන්නලා තියෙනවා. කිලෝ කෝටි 90000ක්. එතකොට 90000 කියන්නේ ටොන් 90
ටොන් 9
කෝටි 90ක් ටොන් කෝටි 90ක් මේ රට ගෙන්නලා තියෙනවා මේකෙන් තේරෙනවා මේගොල්ලෝ ගොවියට කියනවා වී දෙන්න කියලා රුපියල් 70ට ඒ අංශයේ ගොවියා එන්න එන්නම අගාධයට යනවා ඒවා දිනු කරන්න උත්සාහ කරන්නේ ඊට අමතරව මේගොල්ලෝ පහුගිය මාස 5ට ගෙනෙල්ලා තියෙනවා මේ රටේ මුදල් නැහැ කියනවා ඩොලර් නැහැ කියනවා නමුත් පහුගිය මාස 5ට ගෙනෙල්ලා තියෙනවා රුපියල් බිලියන 230ක ආහාර ගෙනෙලා තියෙන පිටරට. රුපියල් බිලියන 230ක ආහාර පහුගිය මාස 5ට ගෙනෙලා තියෙන පිටරට. රුපියල් බිලියන 10ක් නැහැ කියලා ඡන්දයක් කියන්නේ නැතුව හිටියා මේගොල්ලෝ. ඡන්දයක් කල් දැම්මා ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරා බිලියන 10ක් නැහැ කියලා. නමුත් බිලියන 230ක ආහාර පමණක් ගෙනෙලා තියෙනවා මේ රට. මෙච්චර රමණීය මෙච්චර සම්පත් තියෙන රටේ ආහාර ටික නිෂ්පාදනය කරගන්න බැරුව ජනතාවගේ බදු මුදල් ජනතාවගේ මුදල් ඒවා නාස්ති කරලා රටේ සුඛෝභෝගී ජීවිත ගත කරන්න මේගොල්ලෝ තාමත් උත්සාහ කරනවා. ඊළඟට සෞඛ්‍ය ගැන කතා කරන්න ඕනේ. සෞඛ්‍ය සේවයේ දූෂිත ගනුදෙනු හා කොමිස් ගැහැල් නිසා බාල ප්‍රමිතියෙන් තොර බෙහෙත් ලෙඩ්ඩුන්ට දීලා ඔවුන් මේ යනවා. මේ දැස්සල අපට නිතරම වාර්තා වෙනවා. ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් වර්ග ගෙන්නනවා. අපි දැක්ක කියලා තියෙනවා බෙහෙත් වර්ග 64ක් ප්‍රමිතියෙන් තොර නිසා ඒවා පාවිච්චි කිරීම තහනම් කරා කියලා. එතකොට මේවට වියදම් කරන මුදල් කාගේ මුදල්ද මේ වියදම් කරන්නේ? එතකොට මේවා තහනම් කරා මේවා ගෙන්නපුවාට මොනවද ලැබෙන දඬුවම? ඒ මුදල් නැවත අයකර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවද? එහෙම කිසිම ක්‍රමවේදයක් නැතුව මේගොල්ල හිතු මතයට සම්ප්‍රදා කඩ කරලා රෙගුලාසි නීති රීති කඩ කරලා අවශ්‍ය පරිදි අල්ලස් කොමිස් සඳහා විතරක් උනන්දුවෙන් වැඩ කරලා මේ බෙහෙත් වර්ග හරහා ජනතාවට ජීවිත නැති වෙනවා. අපි දැක්ක පේරාදීනිය රෝහලේ පහුගියදා ජීවිත හැමි වුණු 21 කැවිදිච්ච මොහොදි ඇතුළුව 4 දෙනෙක් එකම එන්නත පාවිච්චි කරලා ජීවිතය අහිමි වුණා ඒගොල්ලෝ. ඊට පස්සේ අපි දැක්කා 18 වෙනිදා නැවතත් කෑගල්ලේ ඒ එන්නත නිසාම තවත් ජීවිතයක් නැති වුණා. ඊළඟට අපි දැක්ක පහුගිය දවස්වල කුලියාපිටියේ රෝහලේ නිමෝදි කියන මාස 4ක දැරියක් එන්නතක් විස වෙලා ජීවිතේ නැති වුණා. එතකොට මේ ආකාරයට මේගොල්ලෝ මේවා කරන ගමන් අපට ඇහෙනවා මේගොල්ලන්ගේ හෙන්චයියෝ රූපවාහිනියට ඇවිල්ලා කියනවා ලෝකේ ඕන රටක එහෙම තමයිලු බෙහෙත් ඉස්ස වෙලා මිනිස්සු මැරනවා. යුරෝපය වගේ රටක මේ වගේ දේවල් සිද්ධ වුණා නම් අනිවාර්යෙන් සෞඛ්‍ය අමතිගේ ඉඳලා පල්ලැහැට ඔය හෙන්චයියෝ ගෝල බාලේ ඔක්කොම ටික මේ වෙනකොට හිරේ ඉන්නේ. අපි දකිනවා මෙතන පත්තරේ කියලා තියෙන රෝහල් ඉස්සරහා මල්වඩම් තියෙන්න ඕනේ මල්ශාලා තියෙන්න ඕන කතාවක්. එවනම් ඊට පස්සේ ලංකාවේ රෝහල් වල අධ්‍යක්ෂක මණ්ඩලයට ළඟම තියෙන මල්ශාලාවේ හිමිකාරයා දාන්න වෙනවා. ඒ තත්ත්වයට තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් කරන මල්ශාලාවක හිමිකාරයෙ. එතකොට මේ වැඩේ ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට කලින් දැනුම් දෙන්න පුළුවන්, කලින් ඒවට එකඟතාවය නැති කරගන්න පුළුවන්. ලේඩා මරුණ ගමන් වැඩේ සිද්ධ වෙන ක්‍රමවේදයක් මේ ආණ්ඩුව හැදුවා කියලා මේ ආණ්ඩුවට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඊට පස්සේ. එතකොට අපි ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා ඔබතුමා අනිවාර්යයෙන් මේකට මැදිහත් වෙලා මේ වර්ධන නිවැරදි කරන්න ක්‍රියා කරන්න කියලා. නැත්නම් අපි මේ කියන සිල්ලර කතා අහගෙන
ඉඳියට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
බොහොම තුති. ඊළඟට සෞඛ්‍යයේ දූෂිත ගනුදෙනු ඉතා ඉහළින් සිදු වෙනවා. විගණන වාර්තාවකින් පෙන්වා දීලා තියෙනවා රුපියල් 14,713 ඉන්හෙලර් එකක්, ඉන්හෙලර් 130,000ක් රුපියල් 705,740 ගන්නට අරගෙන රුපියල් කෝටි 9ක් වංචා කරලා තියෙනවා කියලා විගණන වාර්තාවල තියෙනවා. ඒතකොට මේ සල්ලි කොහෙන් දෙන්නේ? කවුද මෙවට වාගියන්නේ? කවුද හිරේයන්නේ? නියුමෝනියා සහ මෙනින්ජයිටිස් කියන ලෙඩට අවශ්‍ය එන්නත රුපියල් 45 එන්නත රුපියල් 400 මිලදී අරන් තියෙනවා. කුප්පි 250,000ක් අරන් තියෙනවා. ඒකෙන් 184,000ක් රටට අහිමි වෙලා තියෙනවා. එතකොට මේ ජනතාවගේ මල්ලි සල්ලි නාස්ති කරන ක්‍රමවේදයට මොකද්ද නිසි පියවරක් ගන්නවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය දේපළ කොල්ල කනවා, වැව්පිටි ගොඩ කරනවා. තිස්ස මහරාමේ වැව්පිටි එක අක්කර පහක් ගොඩ කරලා රාජපක්ෂතුන්ගේ ගෝල බාලයෝ හෝටල් හදනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේගොල්ලෝගේ දූෂිත ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් අපේ රටේ අනිවාර්යෙන් සමාජ විප්ලවයක් සිද්ධ වෙන්න ඕන. මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕන. දූෂිත දේශපාලනඥයාගෙන්, දූෂිත ජාවාරංකාරයාගෙන්, දූෂිත රජයේ සේවකයාගෙන් අපේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා නියෝජිතයා, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව බේරා ගැනීම සඳහා අනිවාර්යෙන් සමාජ විප්ලවයක් මේ රටේ සිද්ධ වෙන්න ඕනේ. ජනතාව තේරුම් ගන්න ඕනේ කන්නේ බොන්නේ නැතුව දරුවෝ හදනවා, දරුවට හැම සම්පතක්ම දෙන්න හදනවා, අධ්‍යාපනය දෙන්න හදනවා. මේ ඔක්කොම කරලා කැපකිරීම කරලා ජනතාව අන්තිමේ තමාගේ දරුවා තල්ලු කරන්නේ ජීවුණු නැති කඩා වැටෙන දූෂිත දේශපාලනඥය පාලනය කරන රටකට බව ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ජනතා විප්ලවයක් කරා මේ රට ගෙනියන්න අවශ්‍යයි. ජනතාව මේ වෙනුවෙන් කුඩා කැපකිරීමක් හරි කරන්න ඕනේ. දෙන දෙයක් කාලා බිලා හිටියොත් තමුන්නාන්සලාගේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමේ වගකීම තමුන්නාන්සලා තේ තියෙනවා. දරුවන්ට ආදරේ කියලා පණ දෙනවා වගේ කතා කරාට දරුවන්ට ජීවත් වෙන්න බැරි රටක් ගොඩනගන්නේ දෙමව්පියෝ කියන එක මේ රටේ වැඩිහිටියෝ තේරුම් ගන්න ඕනේ. ඒ தත්ත්වය වෙනස් කරගන්න කැපවීමක් කරන්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ඉතාම ස්තුති කරමන්තුමා. මීළඟට ගරු වියලේන්ද්‍ර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා. 40 minutes.
ගෞරව சபைக்கு தலைமை அங்க உறுப்பினர் அவர்களே இன்றைய இந்த வங்கி கட்டமைப்பு தொடர்பான வாத பிரதிவாதங்களிலே குறிப்பாக ஒரு நாட்டுக்கு குறிப்பாக எமது நாட்டை பொறுத்தளவிற்கு வருமானம் என்பது மூன்று வழிகளிலே நாம் அந்த வருமானத்தை ஈட்டிக் கொள்ள முடியும். ஒன்று வெளிநாட்டு முதலீடுகளை கொண்டு வருவதன் மூலம் நாட்டுக்கு வருமானம் பெறுகிறது. இன்னொன்று கடன் வாங்குவது, அதன் மூலமும் அந்நிய செலவாணியை உள்ளே கொண்டு வர முடியும், அதாவது வெளிநாட்டு பணத்தை உள்ளே கொண்டு வர முடியும். அடுத்து எங்களுடைய உற்பத்தி பொருளாதாரத்தை அதிகரித்து உற்பத்தி பொருட்களை ஏற்றுமதி செய்வதன் மூலமாகவும் உள்ளே அந்நிய செலவாணியை கொண்டு வர முடியும், வருமானங்கள் அதிகரிக்கும். ஆனால் கடன் வாங்குவது என்பது எவ்வளவு பாரதூரமானது என்பதை நாங்கள் கடந்த 74 வருஷமாக 7 தசாப்தத்துக்கு மேலாக மாறி மாறி இந்த நாட்டை ஆட்சி செய்த அரசாங்கங்கள் தொடர்ந்தேச்சியாக கடன் வாங்கி வந்ததன் விளைவை நாங்கள் இன்று சந்தித்துக் கொண்டிருக்கின்றோம். ஆகவே அது எமக்கு ஒரு தொடர்ச்சியாக இந்த கடன் வாங்கி பிழைக்கின்ற வழி என்பது ஆபத்தானது, பயங்கரமானது. ஆகவே அடுத்து வெளிநாட்டு முதலீடுகளை உள்ளே கொண்டு வர வேண்டும். அவ்வாறு வெளிநாட்டு முதலீடுகளை கொண்டு வருகின்ற பொழுது நாட்டினுடைய பௌதீக வளத்திற்கும் மனித வளத்திற்கும் பாதிப்பில்லாத முதலீடுகளை கொண்டு வருவதற்கான வேலை திட்டங்களை முன்னெடுக்க வேண்டும். தற்பொழுது அரசாங்கம் அவ்வாறான முயற்சிகளை முன்னெடுக்கின்றது. குறிப்பாக இந்திய முதலீட்டாளர்களுடைய வருகை தற்பொழுது படிப்படியாக அதிகரித்து வருகிறது. இரண்டாவது, உற்பத்தி பொருளாதாரத்தை நாங்கள் அதிகரிக்கும் பொழுது அதன் மூலம் நடைபெறுகின்ற ஏற்றுமதியினால் நாங்கள் அந்நிய செலவாணியை உள்ளே கொண்டு வர முடியும். இவ்வாறான வழிவகைகளை சரியாக திட்டமிட்டு செய்கின்ற பொழுது சேமிப்பு அதிகரிக்கும், வங்கி கட்டமைப்பு பலமடையும். ஒரு நாட்டினுடைய வங்கி கட்டமைப்பு பலமாக இருக்க வேண்டும். அப்பொழுதுதான் அந்த நாட்டின் மீது நம்பிக்கை வரும். ஆகவே சேமிப்பு அதிகரிக்கப்பட வேண்டும் என்றால் இவ்வாறான உற்பத்தி பொருளாதாரத்தை அதிகரித்து நாட்டின் தேவையையும் பூர்த்தி செய்து ஏற்றுமதியையும் அதிகரிக்க வேண்டும். ஆனால் இன்று எங்களுடைய நாட்டை எடுத்துக்கொண்டால் எதை நாங்கள் இன்று நான் கையில் வைத்திருக்கிற இந்த கையடக்க தொலைபேசி ஏதோ ஒரு வெளிநாட்டிலிருந்து வருகிறது, அல்லது இங்கே எங்களுக்கு முன்னே அச்சடிக்கப்பட்டிருக்கிற இந்த புத்தகங்களுக்குரிய பேப்பர், இந்த மூலவளங்களும் ஏதோ ஒரு நாட்டிலிருந்து வருகிறது, பேசிக் கொண்டிருக்கிற இந்த மைக் இது கூட எந்த நாட்டிலிருந்து இறக்குமே செய்யப்பட்டதோ தெரியவில்லை, சிலர் அணியமான அணிந்திருக்கிற ஆடைகள் கூட வெளிநாட்டிலிருந்து தான் இறக்குமே செய்யப்படுகிறது. விவசாய நாடு என்று சொல்லுகின்றோம், சாப்பிடுகிற அரிசியையும் இறக்குமே தான் சாப்பிடுகிறோம். ஆகவே நான் நிற்கின்றேன், இந்த ஆளுங்கட்சியிலும் எதிர்கட்சியிலும் இருக்கின்றவர்களும், அதாவது நாங்கள் தான் இந்த நாட்டினுடைய உற்பத்தி, மேட் இன் ஸ்ரீலங்கா. ஆகவே நாங்கள் ஒருவரை ஒருவர் விமர்சித்துக் கொண்டு குறை கூறிக்கொண்டிருக்கிறதுக்கு அப்பால் நாட்டினுடைய வங்கி கட்டமைப்பை பலமடைய செய்ய வேண்டும், சேமிப்பை அதிகரிக்க வேண்டும், நாட்டை பொருளாதார ரீதியாக கட்டியெழுப்ப வேண்டுமானால் உற்பத்தி பொருளாதாரத்தை அதிகரிப்பதற்கான வழிவகைகளை குறித்து வேகமாக ஆராய வேண்டும். இது இந்த நாட்டினுடைய ஒரு உயரிய சபை, இந்த நாட்டுக்குரிய சட்டங்களை ஆக்குகின்ற சபை. ஆகவே இங்கு பேசப்படுகின்ற கருத்துக்கள் நாட்டினுடைய வளர்ச்சிக்காக, நாடு என்பது நாட்டில் வாழும் மக்களை குறித்து நிற்கின்றது, அது ஒரு இடவாகுவே. ஆகவே உண்மையிலே உங்களுக்கு தெரியும், ஆளுங்கட்சியில் இருந்தால் ஆளுங்கட்சிக்கு சார்பாகத்தான் பேச வேண்டும், ஆதரவாகத்தான் பேச வேண்டும், எதிர்கட்சியில் இருந்தால் எப்பொழுதும் எதிர்த்துதான் பேச வேண்டும். இதுதான் இந்த நாட்டினுடைய மிகப்பெரிய சாபக்கேடு. கடந்த 74 வருஷமா இந்த நாடு சந்தித்துக் கொண்டிருக்கிற மிகப்பெரிய சாபக்கேடு, ஆளுங்கட்சியில் இருந்தால் அவர் ஆதரவாகத்தான் பேச வேண்டும், எதிர்கட்சியில் இருந்தால் எதிர்த்துதான் பேச வேண்டும். இதுதான் இங்குள்ள பெரிய பிரச்சனை. சில நேரங்க பாருங்கள், நீங்க ஆளுங்கட்சியில் இருந்து கொண்டே ஆளுங்கட்சிக்கு எதிராக பேசுகிறாங்க, அவ்வாறல்ல. நாங்கள் ஆளுங்கட்சியில் இருந்தாலும் சரி, எதிர்கட்சியில் இருந்தாலும் சரி, நாங்கள் ஆளுங்கட்சிக்கும் சார்பானவர்கள் அல்ல, எதிர்கட்சிக்கும் சார்பானவர்கள் அல்ல. எமக்கு வாக்களித்த மக்களுக்கும் இந்த நாட்டு மக்களுக்கும் நாங்கள் ஆதரவானவர்கள், அதை விளங்கிக் கொள்ள வேண்டும். அவர்கள் வெற்றியான காத்திரபூர்வமான சிந்தனைகளை நாங்கள் வைத்துக் கொள்ள வேண்டும். ஆகவே இந்த நாட்டை கட்டியெழுப்பதற்கான வழிவகைகளை பற்றி சிந்திப்பதுதான் சால பொருத்தமானது. அவ்வாறான விடயங்களை பற்றி நாம் சிந்திக்க வேண்டும் என்று கூறிக்கொண்டு, உண்மையிலே உங்களுக்கு தெரியும் என்று எங்களுடைய நாடு விவசாய நாடு என்று சொல்கிறோம். இந்த நாடு சுதந்திரம் அடைந்த காலத்திலே 1948களிலே மொத்த தேசிய வருமானத்தின் 49% விவசாய உற்பத்தி மூலம் வந்தது. இன்று 8% கூட இல்லை. நான் ஏற்கனவே சொன்னது போல அரிசியை கூட இறக்குமதி செய்து சாப்பிடுகின்ற நிலைமை காணப்படுகிறது. விவசாய நாடு ஆனால் இந்த நிலைமை மாற்றி அமைக்கப்பட வேண்டும். இன்று எங்கள் நாட்டிலே விவசாய பெருமக்கள் இருக்கிறார்கள், மீனவ பெருமக்கள் இருக்கிறார்கள். விவசாயத்தையும் மீன்பிடியையும் வளப்படுத்தினாலே இந்த நாடு எங்கோ சென்றுவிடும். ஆனால் விவசாய பெருமக்களா இருந்தாலும் சரி, மீனவ பெருமக்களா இருந்தாலும் சரி, அல்லது ஏனைய துறை சார்ந்த தொழில்துறை சார்ந்த பெருமக்களா இருந்தாலும் சரி, அவர்கள் இன்னும் சரியான ஒரு நிலைமைக்குள் அந்த தொழிலாளர்கள் அவருடைய நலநோம்புகள் சரியா மேற்கொள்ளப்படவில்லை. கடந்த 74 வருஷத்தில் நாம் கற்றுக்கொண்ட பாடம், ஒரு மிகப்பெரிய ஈழத்து சிரேஷ்ட கவிஞன் மலையக கவிஞன் சி வி வேலுப்பிள்ளையினுடைய ஒரு முக்கியமான சில கவிதவர்கள் ஞாபகத்துக்கு வருகிறது. ஆழ புதைந்த தேயிலை செடியின் அடியில் புதைத்த அப்பனின் சிலை மேல் ஏழை மகனும் ஏறி மிதித்து இங்கவர் வாழவோ தன்னுயிர் தருவன். என்ன மனிதர் இவரே இறந்தாருக்கு இங்கோர் கல்லறை எடுத்திலர் வெட்கம் என்று அவர் அதை பதிவு செய்கிறார். ஆகவே இந்த நாடு கடலால் சூழப்பட்ட நாடு, 365 நாட்களும் மிகச்சிறந்த காலநிலையை கொண்ட நாடு, நிலவளம் கூடிய நாடு, நீர்வளம் கூடிய நாடு. ஆகவே இந்த நாடு தன்னை வளப்படுத்திக் கொள்வதற்கான சரியான திட்டங்களை முன்னெடுக்க வேண்டும். அதற்கான ஒரு மிகப்பெரிய வழிகாட்டிகளாக மக்கள் தலைவர்கள் மாற வேண்டும். ஆனால் ஆளுங்கட்சியில் இருப்பவர்கள் ஆதரவாக பேச வேண்டும், எதிர்க்கட்சி எதிராக பேச வேண்டும் பேசிக் கொண்டிருந்தால் இன்னும் பல தசாப்தங்கள் நாங்கள் பின்னோக்கி செல்ல வேண்டி வரும். தென்னாசியாவிலே எங்களுக்கு பின்னாக இருந்த பல நாடுகள் திரும்பி பார்க்கின்ற பொழுது இன்று எங்களை கடந்து முன்னுக்கு போய்விட்டார்கள். ஆப்கானிஸ்தான் உட்பட இன்று பங்களாதேச சொல்லுகிற இலங்கை கடன் கொடுத்தவுடன் நாங்கள் பின்னோக்கி போய்விட்டோம். அவை இந்த நிலைமைகள் மாற்றி அமைக்கப்பட வேண்டும். அத்தோடு கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த சுகாதார அமைச்சர் அவர்களிடம், சுகாதார அமைச்சர் கௌரவ கேலியர் அம்புக்கள் அவர்களிடம் நான் ஒரு எழுத்து மூலமான கோரிக்கையை கடந்த 18ஆம் தேதி முன்வைத்து பேசியிருக்கிறேன். குறிப்பாக இந்த டெங்கு நோயாளர்கள், டெங்கு மன்னிக்கணும், டெங்கு டெங்கை கட்டுப்படுத்துவதற்கான வேலை திட்டத்தை முன்னெடுக்கிற ஊழியர்கள், இவர்கள் கடந்த நல்லாட்சி அரசு காலத்திலே 2017-9-22 அன்று இவர்களுக்கான நியமனம் வழங்கப்பட்டது. இவர்களுக்கான நியமனம் வழங்கப்பட்ட 2017 இருந்து இன்று வரை சுமார் 6 வருடங்கள் கடக்கின்ற இந்த நிலையிலும் இவர்களுக்கான நிரந்தர நியமனம் வழங்கப்படவில்லை. ஆகவே இவர்களுக்கான நிரந்தர நியமனத்தை சம்பந்தப்பட்ட சுகாதார அமைச்சு அதற்குரிய நடவடிக்கைகளை முன்னெடுக்க வேண்டும் என்று நாம் கூறியிருக்கின்றோம். ஏனென்றால் இதை தொடர்ந்தேச்சியாக நாங்கள் வலியுறுத்தி வருகின்றோம், நான் வலியுறுத்தி வந்திருக்கின்றேன், தொடர்ந்து பேசியிருக்கிறோம். ஆனால் கடந்த கொரோனா காலம் பொருளாதார வீழ்ச்சியினால் இது தடைப்பட்டு போனாலும் தற்பொழுது 1,00,000 வேலைவாய்ப்பு திட்டத்தில் உள்வாங்கப்பட்டவர்கள் அவர்கள் நிரந்தர நியமனத்துக்கு வருகின்ற பொழுது இவர்களையும் உடனடியாக நிரந்தர நியமனத்துக்குள் கொண்டு வர வேண்டும் என்ற கோரிக்கையை நாங்கள் நாட்டினுடைய கௌரவ பிரதமர் உட்பட ஜனாதிபதி உட்பட சம்பந்தப்பட்ட அமைச்சர்கள் தெரிவித்திருக்கிறோம். சாதகமான கருத்துக்கள் கூறப்பட்டாலும் அதை வேகமாக நடைமுறைப்படுத்துமாறும் நாங்கள் கூறியிருக்கின்றோம். ஏனென்றால் இந்த டெங்கு அசிஸ்டன்ட், அதாவது இந்த டெங்கு நோயை கட்டுப்படுத்துவதற்கான சேவையை மிக உளமாரமாக செய்து கொண்டிருக்கிற இந்த ஊழியர்கள் 1,105 பேர் கிட்டத்தட்ட இப்பொழுது இருக்கிறார்கள். இவர்களை நிரந்தர நியமனத்துக்கு கொண்டு வர வேண்டும் என்றால் அவர்கள் இப்பொழுது நாடளாவிய ரீதியிலே தொடர்ச்சியாக பல போராட்டங்களை முன்னெடுத்துக் கொண்டு வருகிறார்கள். பல நாட்கள் அவர்கள் இரவு பகல் இந்த போராட்டங்களை முன்னெடுக்கிறார்கள். இவர்களுடைய நியாயமான போராட்டத்திற்கு காலம் தாமதிக்காமல் சம்பந்தப்பட்ட அமைச்சுக்கள் இந்த நியமனத்தை வழங்க வேண்டும். இது மிக முக்கியமானது என்றால் இந்த நாட்டு மக்களை அவர்கள் டெங்கு நோயிலிருந்து மாத்திரமல்ல, கொரோனா காலத்திலே இந்த டெங்கு நோயை கட்டுப்படுத்துகின்ற வேலையை செய்வதற்காக நியமிக்கப்பட்ட ஊழியர்கள் கொரோனா காலத்திலும் பல வேலை திட்டங்களை அவர்கள் மேற்கொண்டார்கள். கொரோனா நோயை கட்டுப்படுத்துவதே தங்களுடைய உயிரை கூட துச்சமாக மதித்து இந்த பணிகளை முன்னெடுக்கின்றார்கள். ஆகவே இந்த நாட்டிலே டெங்கு இன்னும் முழுமையான கட்டுப்பாட்டுக்கு வரவில்லை. இவ்வாறான ஒரு சூழலிலே ஒரு அத்தியாவசியமான சேவையை செய்கின்ற இவர்கள் கூறிய நிரந்தர நியமனத்தை சம்பந்தப்பட்ட அமைச்சர்கள் பேசியிருக்கிறோம். மீண்டும் இந்த உயர் சபையில் நான் வலியுறுத்தின விடயம், காலம் தாமதிக்காமல் வழங்க வேண்டும். அத்தோடு இந்த நியமனம் குறிப்பாக அண்மையில் வழங்கப்பட்ட 1,00,000 வேலைவாய்ப்புக்குரிய அந்த 1,00,000 வேலைவாய்ப்பிலே அந்த திட்டத்திலே உள்வாங்கப்பட்டவர்களுக்கான வேலைவாய்ப்பு நியமனத்திலே 45 வயதை கடந்தவர்களுக்கு அந்த நிரந்தர நியமனம் மறுக்கப்பட்டிருக்கிறது. இதே போன்று தற்பொழுது டெங்கு இந்த நோயை கட்டுப்படுத்துற ஊழியர்களுக்கான நியமனம் வழங்கப்படும் பொழுது கூட இந்த நடைமுறையை பின்பற்றக்கூடாது. ஏற்கனவே வழங்கப்பட்ட நியமனத்திலும் 45 வயதை கடந்தவர்களையும் உள்வாங்க வேண்டும். காரணம் அவர்கள் தற்காலிகமாக இந்த வேலைக்கு நியமிக்கப்படும் பொழுது அவர்களுக்கு 45 வயது இல்லை, 45 வயதுக்கு உட்பட்டு தான் இருந்தார்கள். சரியா 180 நாட்களில் அவர்கள் நிரந்தரமாக்கியிருக்க வேண்டும். ஆகவே பிழை சம்பந்தப்பட்ட அரசு திணைக்களங்கள் அமைச்சுகளே இருக்கின்றது. ஆகவே அவர்களை நாங்கள் பழிவாங்க கூடாது. ஆகவே 45 வயதை கடந்தாலும் பிழை அவர்களே, அவர்களுக்கான அவர்களையும் உள்வாங்க வேண்டும். அத்தோடு இலங்கையில் இருக்கின்ற பிரதேசபை, நகரசபை, மாநகர சபை இந்த சபைகளிலும் உண்மையிலே உள்ள தற்காலிகமாக வேலை செய்கின்றவர்களை நிரந்தர நியமனம். அவர்கள் மிகவும் பாவம், பல வருஷங்கள் அவர்கள் தற்காலிக ஊழியர்களாக கடமை புரிகிறார்கள், தூய்மை பணியாளர்களாக கடமை புரிகிறார்கள். ஆகவே அவர்களுக்கான நியமனங்களை வழங்க வேண்டும். அத்தோடு எனது மாவட்டத்தில் நடந்து அண்மையில் சில போராட்டங்கள் நடந்தது, அதில் சில மக்கள் பிரிவுகளும் கலந்து கொண்டார்கள். இந்த மதுபான சாலை எதிர்ப்பு, அதிலே எங்களுடைய பெயரையும் சில சம்பந்தப்படுத்தினார்கள். நான் இந்த முன்னாள் பாராளுமன்ற உறுப்பினர், அவரை நான் பல தடவை சொல்ல, அந்த முன்னாள் பாராளுமன்ற உறுப்பினர் பேர் சொல்ல விருப்பம் இல்லை என்றால் அவர் அதை பேர் சொல்ல வேண்டும், தன்னை அதன் மூலம் தன் பிரபலியமான நினைக்கின்ற ஒருவர். ஆகவே அவரை முதலாவது அவருடைய தலையை ஸ்கேன் பண்ண வேண்டும், அவருக்கு அந்த தலைக்குள்ள மூளை இருக்காண்டு பார்ப்பது என்றால் அவள் பேசுகின்ற பொழுது தலையால் யோசித்து வாயால் பேசுவதில்லை, தொண்டைக்குள்ளால் எடுத்து வாயால் பேசுவார், வாயில் அதான் அவருடைய வளமை. ஆகவே நான் பகிரங்கமாக சொல்றவுடைய தான் எங்களுடைய பேரில் 2015 நான் பாராளுமன்ற உறுப்பினர் இருக்கின்றேன். தொடர்ச்சியாக 8-9 வருஷமாக எங்களுடைய பேரிலோ எங்கள் சார்ந்தோர் பேரிலோ எந்த ஒரு மதுபானச்சாலைகளோ இதுகளை இல்லை என்பதை இந்த உயரிய சபையில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அவ்வாறு அவர் நிரூபிப்பாரனால் நான் இந்த பாராளுமன்ற உறுப்பினர் பதவியிலிருந்து நான் 24 மணி நேரத்தில் பதவி விட முடியும். ஆகவே இவ்வாறான பொய்களை கூறி அந்த பொய்கள் மூலம் பங்குரோத்து அரசியல் பிழைப்பு நடத்துகின்ற நிலைமைகளை அவர் மாற்றிக்கொள்ள வேண்டும் என்பதையும் இந்த உயரிய சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகிறேன். ஆகவே இந்த நாட்டிலே இன்னொரு விடை சொல்ல வேண்டும். குறிப்பாக இந்த ஆளுங்கட்சியில் இருக்கின்ற ஒரு சில இனவாதிகள் அண்மையிலே வடக்கில் நடந்த செயற்பாடுகள், குறிப்பாக ஆர்க்கியோலஜி டிபார்ட்மெண்ட் தொல்பொருள் என்ற போர்வையிலே தமிழ் மக்களுடைய பூர்வீக பாரம்பரிய வாழ்வாதார குடியிருப்பு பண்பாட்டு விளிமியங்களை அழிக்க நினைக்கின்ற அல்லது கபலீகரம் செய்ய நினைக்கின்ற இந்த செயற்திட்டங்கள் மாற்றி அமைக்கப்பட வேண்டும். இங்குள்ள சில ஆளுங்கட்சி இனவாதிகள் தான் கடந்த ஜனாதிபதி கோட்டபாய ராஜபக்சே அவர்களோடு பக்கத்தில் இருந்து கொண்டு விவசாயத்துறை சார்ந்து பிழையான தகவல்களையும் ஏனைய துறை சார்ந்து பிழையான தகவலையும் வியட்கம் என்று சொல்லி ஒரு பைத்தியார கூட்டம், அந்த பைத்தியார கூட்டம் தான் முன்னாள் ஜனாதிபதியை கூட பதவியிலே காரணமாக இருந்தார்கள். இந்த பைத்தியார கூட்டத்தை சேர்ந்த சிலர் தான் இன்று வடகிழக்கு மக்களுடைய இருப்பை கேள்விக்குள்ளாக்க நினைக்கின்ற, வடகிழக்கு மக்களுடைய இருப்பை நாசமாக்க நினைக்கின்ற, கபலீகரம் செய்ய நினைக்கின்ற விடயங்களை பேசிக்கொண்டு அதோடு இங்கிருந்து கொண்டு வடக்கிலே சென்றுள்ள நீதிபதிகள் மீது குற்றம் சுமத்துகின்ற அல்லது நீதித்துறையை கேள்வியாக்குகின்ற கேவலமான வேலைகளை இந்த சரத்வீர செல்வன் ஒன்றுகள் செய்வதை நிறுத்த வேண்டும் என்றால் அதற்கான பாடத்தை அரசாங்கம் முதல் கற்றிருக்கின்றது. இவ்வாறான நிலைமைகள் மாற்றி அமைக்கப்பட வேண்டும். ஆகவே ரீகன்சிலேஷன் நல்லிணக்கம் என்பது வெறுமனமே பேச்சளவில் இருக்கக்கூடாது, அது செயற்பாட்டில் இருக்க வேண்டும், விட்டுக் கொடுப்பில் இருக்க வேண்டும். அப்பொழுதுதான் இந்த நாட்டை நாங்கள் முன்னேற்ற பாதைக்கு கொண்டு செல்ல முடியும் என்பதை நான் இந்த இடத்திலே தெளிவாக கூறிக்கொள்ள விரும்புகிறேன். வாய்ப்புக்கு நன்றி கௌரவ உறுப்பினர் அவர்களே.
தேங்க்யூ சோ மச்.